ගරුව දයසිරි ජයසේකර අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, මයිතාම සන්තෝෂෙනවාද දවසේ ඔබතුමා මූලාසන ඉන්න වෙලාවේ. විශේෂයෙන්ම මේ රටේ විශාල ආන්දෝලනකට ලක්වෙච්ච මේ බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව කතා කරන්න ලැබීම ගැන. මහිතර මේ පාර්ලිමේන්තුවේ මම 2004 ආවයින් පස්සේ 2010 නැවත පාර්ලිමේන්තුවට ආවෙන් පස්සෙත් දිගින් දිගටම කාරණා ගණනාවක් මං හිතන්නේ මේ රටේ ජනතාවගේ අවධානයට ලක්වෙච්ච කාරණා ගණනාවක් අපි පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. ඒ කාලේ අපිට මතකයි විශාලම ප්‍රශ්නයක් බවට ඒ කාලේ පත් වෙලා තිබුණ වැඩ් ගනුදෙනුව පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුවේ කතා කෙරුවා. ඊළඟට හෙජින් ගනුදෙනුව ගැන අපි ඒ කාලේ කතා කෙරුවා. ඊට අමතරව විශේෂයෙන්ම ග්‍රීක් බොන්ඩ් සම්බන්ධව ඇතිලා තිබුණ දූෂණ වංචා පිළිබඳව අපි කතා කෙරුවා. ඒ විතරක් නෙමෙයි, පොටස් වෙළඳපළේ මේ විදිහේම ගනුදෙනු සිද්ධ වුණා විශාල සංඛ්‍යාවක්. කීප දෙනෙක් එකතු වෙලා මේ රටේ කොටස් රුපියල් 2.53 තිබිච්ච කොටස් රුපියල් 100 ගණන් වලට 200 ගණන් වලට අරන් ගිහිල්ලා අර්ථසාධක අරමුදලට මේ වගේම හලපු අවස්ථා ගැන අපි මේ පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. ඉතින් මේක මේ රටේ මූල්‍ය පිළිබඳව, මූල්‍ය දූෂණයන් පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුවේ ඇති වෙන්න කතා කරලා තියෙනවා. ඉතින් මේ කාරණේත් මම හිතන්නේ 2004 මම පාර්ලිමේන්තුවට ආපු වෙලේ ඉඳලා කෝප් කමිටුවේ සමාජිකයෙක් විදියට, ඒ වගේම අපි පබ්ලික් කවුන්සිල් කමිටියේ නැත්තම් ගිණුම් කාර්ය සභාවේ සමාජික විදියට මම දෙකේම වැඩ කරපු කෙනෙක්. මම හිතන්නේ මේ ක්‍රියාදාමය තුළ අපිට මේ වගේ ගනුදෙනු ගැන විශේෂ විදියට හිතන්න තියෙන කාරණා ගණනාවක් තියෙනවා. මේ ගනුදෙනුවෙත් මම හිතන්නේ අපි කරපු පරීක්ෂණ මම හිතන්නේ විශාල වැදගත්කමකින් යුක්තයි කියලා මම විශ්වාස කරනවා. කරු කතානායකතුමනි, මේ ගනුදෙනුවේ ගනුදෙනු ප්‍රමාණය පිළිබඳ ගත්තම 2015 පෙබරවාරි 27 සහ 2016 මාර්තු 29 ගනුදෙනු දෙකේ දැවැන්තම අලාභය මිලියන 1674ක් විදියට තමයි මේ විගණකාධිපතිතුමාගේ වාර්තාවල සඳහන් වෙන්නේ. මේකත් එක ගත්තම එක පැත්තකින් ගනුදෙනු කළ ප්‍රමාණය අතර විගණකාධිපති වාර්තාණුව ගත්ත ප්‍රමාණය එක පැත්තකින් කතා කරනවා. මේක සමහර අපේ ඒකාබද්ධ විපක්ෂ සහෝදරවරු මේක තව අවුරුදු 25කට 30කට ගණන් හදලා ඒක තව කෝටි ගණන් වලින් ප්‍රකෝටි ගණන් වලින් වැඩි කරලා කතා කරනවා. තාම අපි හෙජින් ගනුදෙනුවේ ගණන් පිළිබඳව තාම අපේ පාර්ලිමේන්තුව හරි හමම් විදියට තවමත් දන්නේ නැහැ. තවමත් සමහර නඩු යනවා, තවත් සමහර ඒවා ඔප්පු වෙලා තියෙනවා, සමහර ඒවා වාසි, සමහර ඒවා අවාසි. මේ පිළිබඳව ගත්ත පියවරයන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේ රටේ කොටස් වෙළඳපළේ තිබිච්ච සිද්ධ වුණ මහ දෙවන්ත දූෂිත ගනුදෙනු ගැන කවුරුත් කතා කරන්නේත් නැහැ. ඒවා කාලේ වැලිතලාවට යට වෙලා යන්න දීලා තිබිලා තියෙනවා. ග්‍රීක් බොන්ඩ් ගනුදෙනුවේ කරපු ක්‍රියාකාරකම් පිළිබඳව විශාල ප්‍රමාණයක් මං හිතන්නේ අපේ අශෝක අබේසිංහ මැතිතුමා මිලියන 7300ක් නැත්නම් කෝටි 7300ක් ගැන විශාල වැඩපිළිවෙළක් ගැන අපි සාකච්ඡා කරා. මේ මහා බැංකුවේ සිද්ධ වුණ පළවෙනි සහ එකම දූෂිත ගනුදෙනුව මේක විතරක් නෙවෙයි. ඒ නිසා මම කියන්න කැමතියි අපි කෝප් කමිටුව විදියට අපි පටන් ගත්තා මේ ගනුදෙනු පිළිබඳව හොයන්න. මේක රටේ ජනතාවගේ විශාල ප්‍රශ්නයක් වෙලා තිබිච්ච නිසා මම කියන්න කැමතියි මෙතනින් අපි නතර වෙන්නේ නැහැ. මෙතනින්ලා පිටිපස්සට දැන් අපි හොයාගෙන යන්න ඕනේ අප. ඒක තමයි මගේ ස්ථාවරය. මොකද අපි මේ සම්බන්ධව කතා කරනවා නම් හරියට අදේවත් කතා කරන්න ඕනේ, ඉතිහාසය ගැනත් අපි කතා කරන්න ඕනේ. නැත්තම් මෙතන අපි වංචාකාරයෝ හොරු බවට අපිත් පත් වෙනවා කරු කතානායකතුමනි. මම කියන්න කැමතියි මේකදී අපි කාරණා ගණනාවක් තිබුණා. මම මේක පළවෙනියෙන් පටන් ගන්නකොටම මේ අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමා මේ මහා බැංකු අධිපතිවරයා විදියට පත් වෙනකොට එතුමාට විශාල අර්බුදයක් තිබුණා එක පැත්තකින්. මේක දිගින් දිගටම මතු කෙරුවා. මේක කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් විදියට තමයි අපි දකින්නේ. ඒ කියන්නේ බැඳීම් පිළිබඳ ගැටුම්කාරී තත්වයක් විදියට. අපි දන්නවා බැඳියාන් පිළිබඳ ගැටුමක් විදියට අපි මේක දකින්නේ. මොකද හේතුව එතුමාගේ බෑන ප්‍රාථමික ගනුදෙනු කරුවෙක් විදියට මේ මහා බැංකුවත් එක්ක සම්බන්ධ වෙච්ච ගනුදෙනු කරුවෙක් බවට ඉන්නකොට කොහොමද අපි ගිහිල්ලා මේකේ මේ අධිපතිත්වය දරන්නේ? මෙතන විශාල අර්බුදයක් තියෙනවා. මේක මතු කරපු කාරණයක්. මේක ඔබතුමා අවුරුදු ගාණක් මේ රටේ කීර්තිමත් ව්‍යාපාර ශේෂ්ඨ ඉපු කීර්තිමත් කෙනෙක්. අපි වුණත් අපි දන්නවා කොහේ හරි තැනකට ගිහිල්ලා ගන්න කලින්, උසාවියට ගිහිල්ලා නඩු අහන්න කලින් වුණත්
උසාවියේ විත්තිකරු හෝ නැත්නම් පැමිණිලි කරුගේ පැත්තේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ළඟ සම්බන්ධයක් තියෙනවා නම් විනිශ්චයකාරයා නම් කියන මට මේක බාර ගන්න බෑයි කියන මේ වගේ තත්වයක් තියෙනවා. නමුත් මේක බාරගත්තා. මේක බාර අරගෙන එතුමා ක්‍රියා කරගෙන යනකොට ඒ සමහර කාරණා අපිට කියන්න පුළුවන් බාර ගත්තම අපිට යම් සැක සංකා මතු වෙනවා. හැබැයි සමහර අය ක්‍රියා කරගෙන යනකොට ඒ සැක සංකා මතු නොවන විදිහට තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන ක්‍රියා කරනවා. හැබැයි මේ ගනුදෙනුවේදී බොහොම පැහැදිලිව අර්ජුන් මහේන්ද්‍ර මහත්මයාගේ මේ සම්බන්ධතාවයන් පිළිබඳව ප්‍රශ්නකාරී වාතාවරණයක් ඇති වෙන විදිහට තමයි මේ ගනුදෙනුව ක්‍රියාත්මක වුණේ. පැහැදිලිව පළවෙනියෙන් රුපියල් බිලියන 1ක මුදලක් පුවත්පත් දැන්වීමක් දාලා මේක රුපියල් බිලියන 20ක් දක්වා ඉස්සරහට යනකොට මේ සම්බන්ධව අරගෙන තියෙන ක්‍රියාමාර්ග ගැන අපි විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දැන් 2015 පෙබරවාරි 27 මේ වෙන්දේසි ක්‍රමයට යන්න ඕනේ කියලා නැත්නම් ඔක්ෂන් වලට යන්න ඕනේ කියලා කිසිදු තීන්දුවක් අරගෙන තිබුණේ නැහැ. හැබැයි මේ තීන්දුව ගන්න ගරු කතානායකතුමනි ඒ වෙනකොටත් තිබුණේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් නැත්නම් ඍජු කමයට යන්න ඕනේ කියලා තමයි තිබුණේ. හැබැයි මේ තීන්දුව වෙන්දේසි ක්‍රමයට යන්න ඕනේ කියලා තීන්දුව ගන්න කවද්ද? තීන්දුව ගන්නේ මාර්තු මාසේ 6 වෙනිදා. ඒ කියන්නේ මාර්තු මාසේ 2 වෙනිදා තමයි මේක අනුමත කරන්නේ මේ වෙන්දේසි ක්‍රමයට යා යුතුයි කියලා. හැබැයි මාර්තු මාසේ 6 වෙනිදා තමයි මේක මොනිටරි බෝඩ් එකේ නැත්තම් මුදල් මණ්ඩලයෙන් අනුමත වෙන්නේ. මේ අනුමැතියක් නැතුව තමයි වෙන්දේසිකමේට 2015 මාර්තු මාසේ පෙබරවාරි මාසේ 27 වෙනිදා මේ බිලියන 20ක් දක්වා මේ ගමන යන්නේ. පළවෙනියෙන් කියන්න කැමති කිසිදු බලයක් නැතුව තමයි මේ වෙන්දේසිකමේ පිළිබඳව මේ තීන්දුව මුදල් මණ්ඩලය සහ මේ මහ බැංකුව අධිපතිවරයා මේ ක්‍රියාදාමය ගන්න. මේ සම්පූර්ණයෙන්ම මෙතනින් තමයි මේ ප්‍රශ්නේ පටන් ගන්න. ඍජු ක්‍රමයේ තිබුණා නම් බිලියන 1ක මුදලට අපි වෙන්දේසිකමේට ඇවිල්ලා එතනින් පස්සේ එන අඩුම ප්‍රමාණයට ඊළඟට ගන්න පුළුවන් ඉතුරු ඕනම කෙනෙකුට අපිට දාන්න පුළුවන් මෙන්න මේ ගාන තමයි අපිට ඇවිල්ලා තියෙන අඩුම ගාන මේ ගානට ඕන තරම් අපේ භාණ්ඩාගාර නැත්තම් මේ බඳුන් කර ගනුදෙනුව ගන්න කියලා. හැබැයි මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක තමයි එක සැක සංකා මතුවෙන එක ස්ථානයක්. ඇයි මේ ඍජු ක්‍රමයේ තියෙද්දි වෙන්දේසිකමේට මේ රටේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියක් නැතුව කොහොමද මේගොල්ලෝ ගියේ කියන කාරණේ තමයි පළවෙනි සැක සංකා මතුවෙන ක්‍රමය. දෙවෙනි එක තමයි ගරු කතානායකතුමනි මේ ටෙන්ඩර් කාමරයට මේ මහ බැංකු අධිපතිවරයා එනවා. කිසි දවසක ඉතිහාසෙ මහ බැංකු අධිපතිවරයෙක් ටෙන්ඩර් මණ්ඩලයේ තියෙන කාමරයට ඇවිල්ලා කතා කරලා නැහැ. මම මේ සම්බන්ධව ප්‍රශ්න කරා. මෙතනදී එක නිලධාරි මහත්මයෙක් මෙතන මෙන්න මේ කතාව කියන්නේ. මේ ඇවිල්ලා තියෙන වෙලාව එක වෙලාවක 11:45ට එනවා. එක වෙලාවකට පළවෙනි අතවර 10:45ට එනවා. ඊළඟට ඇවිල්ලා 11ට තමයි මේක වහන්නේ මේ ගනුදෙනු. ඊළඟට ආපහු 12:30ට ගනුදෙනු වහපුවාම එනවා. ඇවිල්ලා ආනවා මොනවා මොනවාද දැන් දාලා තියෙන ගනුදෙනු කියලා. කී දෙනෙක් ඉල්ලලා තියෙනවද? කවුද ඉල්ලලා තියෙන ප්‍රමාණය? මට ඒ කොලේ දෙන්න කියලා කොලේ අතට අරගන්න. කොලේ අතට අරගෙන තමයි ඊළඟට අපි ගම්මු බිලියන 20 දක්වා කියලා තීරණය කරන්නේ. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? බිලියන 20 දක්වා යනකොට යම් කිසි පුද්ගලයෙක්ගේ ප්‍රමාණයට වැඩියෙන් ගනුදෙනුවක් ඇවිල්ලා තියෙනවා කියලා බොහොම පැහැදිලි. මේක ටෙන්ඩර් මණ්ඩලයේ කතා කරන්න තියෙන කාරණයක්. මේක මහ බැංකු අධිපතිතුමා විදිහට එතුමා ගිහිල්ලා මේ කාමරේට ගිහිල්ලා කරපු ක්‍රියාදාමයත් එක තමයි තවත් සැක සංකා පහළ වෙන්නේ. එතකොට අපි මේ ක්‍රියාදාමය අපි අහනකොට අපි අහුවා කොහොමද මේක බිලියන 20ක් දක්වා එතුමා ගන්න කියලා කිව්වේ කියලා. එතන මේ කලිලදාරි කියනවා I have very clearly pointed out to the governor at that time the prevailing market interest rates and the levels that we could be hitting in case we are going to raise entire 20 billion. When the governor wanted to know, okay, what was the September 2014 or the previous 30 years treasury bond auctions way out, we said it was 11.75. Then he said, why do you not accept at that level? Still we said, if we go for that level, we are shifting the prevailing interest rates, punch in the country by more than about 150 basis points. So we have clearly clarified other possible repercussions, not only once. If I am not mistaken, I have mentioned it more than 4 times. Then I asked deputy governors also what their observations on this. මොකද මේ කියන්නේ? බොහොම පැහැදිලිව කියනවා මේ එයා අහනවා 2014 විතර තිබිච්ච ගාන කීයද කියලා. 11.75යි කියනවා. එතකොට කියනවා ඇයි 11.75ට ගන්න බැරි කියලා. එතකොට මේ නිලධාරීන් කියන 11.75ට ගියොත් 100ට 150ක බේසිස් එකෙන් මේක වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේක ගන්න එපා. හතර වතාවක් කියන මේක ගන්න එපයි කියලා. ඒ ගන්න එපයි කියලා එතුමාලා කියන්නේ 2.6කට මේක යමු කියලා. මේක අහන්නේ නැහැ. 2.6කට යන්න කියලා කිව්වා මේක අහන්න නැතුව මේක ගන්න කියනවා බිලියන 10ක්. මෙතනින් තමයි මේ ප්‍රශ්නේ පටන් ගන්න කරු කතානායකතුමනි. ඒ නිසා මම කියන්න කැමති මේ සැක සංකා මතුවීමේ ප්‍රවණතාවය ඇවිල්ලා අවසානයේ ටෙන්ඩර් මේ බෝඩ් එක ඇතුලේ නැත්තම් මේ කමිටුවේ නැත්තම් මේ කාමරේට ඇවිල්ලා ගන්න පුළුවන් ප්‍රමාණය තීරණය කරන්න මහ බැංකුව අධිපතිවරයෙකුට තියෙන බලය මොකක්ද? මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා අපි කියන්න කැමති පැහැදිලිව මම කියනවා මේ කාරණේදී බොහොම පැහැදිලිව මේ කාරණේට මැදිහත් වෙලා තිබීම තමයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. අනිත් එක ගන්න දැන් බිලියන එකක් කැනුවාම ගරු කතානායකතුමනි ඒකේ තිබුණ ප්‍රමාණය බොහොම සුළු ප්‍රමාණයක් මේ පර්පචුවල් ට්‍රෙෂරිස් කියන සමාගම. හැබැයි බිලියන 13ක් ලංකා බැංකුව හරහා බිලියන 2ක් පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමත් හරහා දානවා බිලියන 20ක් දක්වා මේක ඉස්සරහට යනකොට. ඒක බොහොම පැහැදිලි. මේ බිලියන 20 ගන්න කියලා අර්ජුන් මහේන්ද්‍ර මහත්තයා කියනකොට එයින් බිලියන 15ක් බිලියන 20ෙන් බිලියන 15ක් තමන්ගේ බෑනගේ කම්පැනියෙන් මේ ට්‍රෙෂරි බොන්ඩ් එකට දාලා ඉවරයි. ඒක තමයි මෙතුමා කියන්නේ බිලියන 20ක් ගන්න කියලා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට පැහැදිලිව බිලියන 20ෙන් බිලියන 15ක් තමන්ගේ බෑනගේ කම්පැනියට අවශ්‍ය කරන බැඳුම් කරන එක ගන්න උදව් කරුවයි කියන යෝජනාව කවුරු හරි කෙරුවොත් කාටද ඒක බැහැ කියන්න පුළුවන් වෙයි. මෙන්න මෙතන තමයි අපිපත් වෙන්නේ. එනිසා අපි කියන්න කැමති මෙවැනි තත්ත්වයක් ඉතාම නරක විදියට මේ රටේ මුදල් ශේෂයට බලපානවා. ඒ වගේම මම කියන්න කැමති මේ අවසන් මිනිත්තු 8 තමයි මේ බිලියන් 20ෙන් ගරු කතානායකතුමනි බිලියන 13.6ක් එන්නේ. අවසන් මිනිත්තු 8. ඒ කියන්නේ 12යි 30ට වහනවා නම් 12යි 28 නැත්නම් 12යි 22ට තමයි අන්තිම අවස්ථාවේ තමයි බිලියන 15ක් මේ මුදලින් එන්නේ බිලියන 13ක්. ඒ බිලියන 13 එන්නේ කොහෙන්ද? ඒ බිලියන 13 එන්නේ ලංකා බැංකුවෙන්. කවුද ලංකා බැංකුවේ නිලධාරියා බිලියන 13ක් එකවර කිසිදු විමසීමකින් තොරව මේ ප්‍රයවජුල ට්‍රෙෂරි සමාගමට දෙන්න අයිතිය දුන්නේ කවුද? අපි මහ බැංකුවෙන් අහන්න කැමති. කරුණාකරලා ඊළඟට අපිට ගන්න දෙන තව පියවරක් තමයි ලංකා බැංකුවේ කවුද බිලියන 13ක් මෙයාට දෙන්න තීන්දුවක් ගත්තේ. මෙන්න මේක තමයි අපිට තියෙන විශාලම ප්‍රශ්නේ. ඊළඟට බලන්න ගරු කතානායකතුමනි පෙර සතියේ පැවති ද්විතීයික වෙළඳපළ සාමාන්‍ය පළදා අනුපාතය 9.48යි. පෙබරවාරි 25ට පෙර ද්විතීයික වෙළඳපළ සාමාන්‍ය පළදා අනුපාතය 10.3යි. හැබැයි අදාළ වෙන්දේසිය වෙන දවසේ පෙබරවාරි 27 වෙනකොට මේ රටේ මේ අදාළ වෙන්දේසිය සඳහා පමණක් 112.5ක් දක්වා ස්ථාවර වෙළඳපළ පොලි අනුපාතයක් තියාගෙන තමයි මේ බොන්ඩ් එකට ගියේ. අපිට ඊට කලින් සතියේ තිබුණ 9.48යි. ඊට කලින් තිබුණේ 10.3යි. ඒවා ඔක්කොම පැත්තකින් තියලා 12.5ට තමයි මේ කාලේ මේක ගියේ. වර්ෂ 30ක කාලයක් 10.3 ඉඳලා 12.5 දක්වා වැඩි වෙනකොට අපිට කොයි තරම් ප්‍රමාණයක් එතනින් අවුරුදු 30ක් ඇතුළත වැඩි වෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ ඒකාබද්ධ විපක්ෂ සමහර මන්ත්‍රීවරු ප්‍රශ්න කරන්නේ. මේක ගැන සැකයක් ඇති වෙන්නේ මෙන්න මේ කාරණෙත් එක්ක. ඒ විතරක් නෙමෙයි 2016 මාර්තු 29 ඉතාම දැවැන්තම ප්‍රශ්න ඇති වෙන්නේ එතනදී. බිලියන 40ක් බැඳුම් කර නිකුතුවක් ගැන කතා කරලා බිලියන 10 ගානේ බැඳුම් කර 4ක් එනකොට බිලියන 40ක ගැනෙව්වත් අත්ත වශයෙන් බිලියන 77.7කට මේක යනවා. එයින් 160ක් පපුජස් ට්‍රෙජරි සමාගමට යන්නේ. අවසන් පොලි අනුපාතය ගණන් හදලා බලපුවාම කරු කතානායකතුමනි 114ට තමයි ඒක අරගෙන තියෙන්නේ. අරක ගන්නේ 112.2යි පාට මේක 114ට ගන්න. ඒ නිසා මම කියන්න කැමති මේ 13ට මේ 13ට ඉල්ලන්න තිබුණා නම් නැත්තම් ඊට අඩුවට ඉල්ලන්න තිබුණා නම් ඒ සියල්ල අතරමං කරලා දාලා තමයි මෙතෙන්ට යන්නේ. ඒ නිසා සිදුන අවාසියත් මහ දෙවන්ත අවාසිය. ඒ නිසා මම කියන්න කැමති මෙතනදී ප්‍රශ්න ගන්නවක් අපිට අද එනවා. දැන් මේ ක්‍රියාදාමයේ යනකොට අපිට අනිත් කාර්යය තමයි වැදගත්ම කාරණේ මේ සේවක අර්ථසාධක අරමුදලේ කරන සෙල්ලම. මේ සේවක අර්ථසාධක අරමුදල මහා භාණ්ඩාගාරයේ යටත් ආයතනය. හැබැයි මේ මහා භාණ්ඩාගාරයේ යටත් ආයතනයට පැහැදිලිව ද්විතීයික වෙළඳපළේ ගනුදෙනු කරුවෙක් විදිහට පෙනී හිටින තියෙන අවස්ථාව තියෙනවා. අයිතිය තියෙනවා. හැබැයි ඔවුන් ඒක පැත්තකින් තියලා ඔවුන් ගනුදෙනු කරන ප්‍රාථමික අනිත් ගනුදෙනු කරුවොත් එක්ක. අපි දන්නේ නැහැ කවුරු එක්ක කොයි විදිහට මොන විදිහට ඩීල් කරනවද කියලා. කවුරුත් දන්නේ නැහැ. පෞගේ කාලේ අපිට මතකයි අර කොටස් වෙළඳපළ ගනුදෙනු බිලියන ගණන් ගෙනල්ලා අතෑරියේ අන් කුණු කොල්ලට ගෙනල්ලා අතෑරියේ කරු කතානායකතුමනි මේ අර්ථ සාධක අරමුදලි මේකෙන් විතරක් මාස 14ට කෝටි 1490ක් මේ රටේ සේවක අර්ථ සාධක අරමුදලට පාඩු ලබලා තියෙනවා මේක තමයි ඇතිලා තියෙන තත්ත්වය මේ රටේ අහිංසක රාජ්‍ය සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදලට බිලි කෝටි 1490ක් ඒ පහුගිය මාස 14 පාඩු කරනකොට පර්පචුවල් ට්‍රෙජරි සමාගම ගන්නවා මිලියන 13000ක් නැත්නම් කෝටි 1300ක් පර්පචුවල් ට්‍රෙජරි සමාගම ලාභ ලබනවා මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ මුදල් තමන්ගේ ගිණුම් වලින් තියෙන මුදල් ටික ගිහිල්ලා අර්ථ සාධක අරමුදල දාගත්තම ඒකෙන් පාඩු කරලා එක පුද්ගලයෙක් කෝටි 1300ක් ලාභ ලබන්න පුළුවන් තත්ත්වයක් මේක ඇති කරලා තියෙනවා ඒ කියන්නේ 100ට 31 තිබිච්ච ඔහුගේ ලාභය 1853 දක්වා වැඩි වෙනවා මේක තමයි කාරණය ඉතින් මේක කතා කරනකොට කරු කතානායකතුමනි අපේ රටේ 3-4000ක් රස්සා දෙන මිනිස්සු කල්පනා කරනෝ අපිට අවශ්‍ය නැහැ මේ 3-4000කට රස්සා දෙන්න මොකද කම්පියුටර් දෙකකුයි 4-5 දෙනෙකුයි තියාගත්තම මහා බැංකුවේ කවුරු හරි ගනුදෙනු කාරුවට කීප දෙනෙක් එකතු කරගත්තම නැත්තම් මහා බැංකුවේ අධිපතිත් එක්ක පොඩි සම්බන්ධයක් තියාගත්තම අපිට පුළුවන් බිලියන් කෝටි 1300ක් ලාභ ගන්න 3-4000ක් ඉන්න කම්පැනි වල බිලියන 1.2යි ලාභේ මේක තමයි ඇත්ත කතාව එතකොට මේකද මේ රටේ ප්‍රාර්ථනා කරපු දේ අපි මම කියන්න කැමති ඒ නිසා කරුණා කරලා මේක ගැන අපි විශේෂ වැඩ පිළිලක් සකස් කරන්න ඕනේ දැන් වෙලා තියෙන්නේ මේ කෝප් වාර්තාවේ මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් නැගිටලා අහනවා කෝප් වාර්තාවේ නිර්දේශ නැහැ කියලා
මහා බැංකුවේ මේ ක්‍රියාවලිය මීට කලිනුත් දිගටම සිද්ධ වෙච්ච දෙයක් කියලා. නමුත් ගරු කතානායකතුමනි අවධානය ලක් වුණේ මේ ප්‍රශ්නගත බැඳුම් කර සිදුවීම පමණයි. ඊට කලින් බැඳුම් කර සිදුවීම සහ ඊට පස්සේ වෙච්ච සමහර බැඳුම් කරගෙනත් කිසිම අපි විමර්ශනයක් කළා නැහැ. අපි බැඳුම් කර දෙකක් ගැන විතරයි විමර්ශනය කළා තියෙන්නේ. එතකොට ඒ නිසා ඔබතුමා විශේෂයෙන්ම මම ඉල්ලා හිටිනවා කෝප් කමිටුවේ අවධානය යොමු කරන්න කියලා. මීට කලින් සිදු වුණු මහා බැංකුව සම්බන්ධ ගණදුණු පිළිබඳව විස්තරාත්මක පරීක්ෂණයක් ඉක්මනින් කරන්න කියලා. ඒකේ රටට වැදගත් වෙන දෙයක්.
ගරු කතානායකතුමනි මේක තමයි මම කියන් ආවේ.
මම කිව්වේ ඒක.
මම කිව්වෙත් ඕකම තමයි. මම කියන්නේ මේක මෙතනින් නතර විය යුතු නෑ. මේක 1997ට යන්න ඕනේ. 1997 තමයි මේ සෙල්ලම් පටන් ගත්තේ. මම කියන්නේ මේක පස්සට අරන් යන් අපි. දැන් අපිට පස්සෙ සිද්ධුනේ මෙතන ඉන්නේ. අපිට මෙච්චර කාලයක් ඒව එකක්වත් හොයන්න හම්බුනේ නෑ ගරු කතානායකතුමනි. මම කියන්නේ එතනින් පස්සට යමු අපි දැන්. මොකද කිව්වේ? නෑ මෙයාට දනුවන් දීලා යමු. ඒ වගේම අනික් කට්ටියත් අල්ලමු. ඒකයි අපි ඔබතුමාලා ඔක්කොම එකතුලා කරමු. ඒ කාලේ ඔවා අපි කතා කරාම මෙතන ගහන්න එනවනේ මම ඔක්කොම මතකනේ ඒ කාලේ අපි. අපි දැන් කවුරුත් ගහන්න එන්නේ නැහැ බලන්න බහරි. ඒ නිසා මම කියන්නේ කැමති නේද මංගල මතුවා. ඒ කාලේ අපිට ගහන්න මෙතනින් කතා කරනවා නේද අපි. නෑ නෑ කවලන්. හරි නෑ කිසි ගැටලුවක් නෑ මොමි. අපි යාළුවෝ හරි. දැන් මම කියන්නේ කැමති දැන් ගරු කතානායකතුමනි දැන් මේ කෝප් වාර්තාවේ නිර්දේශ නැහැ කියනවා. සමහර කට්ටිය කියනවා කෝප් වාර්තාවේ නිර්දේශ නැහැ. මේ නිර්දේශ තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ කාරණේ අපි කෝප් කමිටුව බල්ලෙක් කියලා හිතනවා නම් බල්ලගේ දත් නැහැ. ඒකයි සිද්ධ වෙලා තියෙන වැඩේ. දැන් අපි ඒක තමයි කියන්නේ ස්ථාවර නියෝග වෙනස් කළා හරි අපිට බලය දෙන්න. මේ වැඩපිළිවෙල කටයුතු ටික ඉස්සරහට කරන්න. ඕන තරම් නිර්දේශ ටික තියෙනවා. නිර්දේශ මත අපිට ක්‍රියා කරන්න බලයක් මේ කෝප් කමිටුව නැහැ. ඒක නිසා තමයි අපි පහුගිය කෝප් කමිටු වාර්තාවක අපිට මතකයි. මම හැමදාම නැගිටින්නකට එහා පැත්තේ ඉන්නකොට ප්‍රශ්න ඇහුවා ඒ කාලේ විජම ලොකබණ්ඩාර රැමතුමාගෙන් යව්වේ කොහටද කියලා ඇහුවා ඔව් යවලා තියෙන්නේ කියනවා ඊට පස්සේ කොහටද ගිහලා තියෙන්නේ කියනවා නෑ ඒක අල්ලස් කොමිසමේ කියනවා ආපහු පිළිතුරු ආවද කියලා අහනවා නෑ ආවෙ නැහැ කියනවා ඊළඟට කියනවා නීතිපතිකට හරියයි කියලා ඒවට වෙච්ච දෙයක් නෑ ඒ එදා කතානායකතුමා යවපු ඒවට ආපු පිළිතුරු තමයි මම ඔබතුමාට කියන්නේ කරුණාකරලා අද ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන් ඔබතුමා කරු කතානායකතුමා විදියට මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා විදියට ඔබතුමා කරුණා කළා මේකට නිවැරදි ක්‍රියාමාර්ගයක් ඔබතුමාගේ පැත්තෙන් ගන්න මොකද ඔබතුමා ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා නිවැරදි පිරිසිදු පුද්ගලෙක් විදිහට ඔබතුමාගේ අතේ ලේ ගැවෙතවරලා නැහැ ඔබතුමාගේ අතේ කුණු දෙවරලා නැහැ ඒ නිසා අපි කියන්න කැමති කරුණා කළා මේ වார்த்தාව අතට අරගෙන ඔබතුමාට ගන්න පුළුවන් පියවර එක පැත්තකින් ගන්න අනික් කාරණේ තමයි මූල්‍ය වෙළඳපොලේ හැසිරීම රටාව පිළිබඳව දැන් බලන්න මේ රටේ මහා බැංකුව ගාව තියෙන්න ඕනේ මේ බැංකු ගනුදෙනු ගියයින් පස්සේ ප්‍රාථමික වෙළෙන්දු ඊළාට කොහොමද මේක වැඩ කරන්නේ දැන් මේ බඩු ටික ගත්තා ඊට පස්සේ මේක මොකක්ද ඊළාට ඒකල කරන්නේ මෙතනින් පස්සේ පෑන් ඒෂියා බැංකුව DFCC බැංකුව සේවක අර්ථසාධක අරමුදල මේවට හලාගෙන 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 ගිහිල්ලා කරු කතානායකතුමනි ආපහු අන්තිමට ආපහු ප්‍රොපෝෂනල් ට්‍රෙෂරි සමාගම ආපහු ගන්නවා 9.25ට. එතන මොකද වෙන්නේ? 12.5ට අරගෙන දීලා අනික් කඩියට ආපහු ගන්නකොට අර ප්‍රමාණය කොයිතරම් ප්‍රමාණයක් වුණ ලාභල මොන මේක තමයි ලාභේ. හැබැයි ඒක උන් පෙන්නන්නේ නැහැ. උන් කෙලිම ගිල පහුවෙන් දවුදේ 9.25ට ගුණන්නේ නැහැ. ඔවුන් කරන්නේ මේක තව කම්පැනි ගන්නවකට කතා කරලා ඒව හලනවා. හලලා තමයි මේක සල්ලි ටික ගන්නෙ. එතකොට ඒක ගත්තම කවුරුත් කල්පනා කරන්නේ මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. මේක තමයි මේගොල්ලන්ගේ සෙල්ලම. මේ සෙල්ලම තමයි අපි නවත්තන්න ඕනේ. ඒක සඳහා කිසිම වැඩපිළිවෙලක් මේ රටේ මහ බැංකුවට නැහැ. අපි ආපුවාම ප්‍රාථමික ගනුදෙනු ක්‍රියාත්මක කිරීම පිළිබඳ නැවත පරීක්ෂණයක් කරන්න සමීක්ෂණයක් කරන්න වැඩපිළිවෙලක් තියෙනවද මහ බැංකුවේ කියලා. එහෙම එකක් නැහැ. අන්න ඒක තමයි ඊළඟට හදන්න ඕනේ කාරණේ කරු කතානායක තුමනි. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා අනිත් කාරණේ මේ ක්‍රියාදාම ඉස්සරහට ගෙනියනකොට අපි දැක්කා මේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගම අරගත්ත කරු කතානායකතුමනි රුපියල් බිලියන 50ක් මේ මහ බැංකුවම ණය දෙනවා ට්‍රෙෂර් පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට බිලියන 50ක් ණය දෙනවා මේ මහ බැංකුව බඳුන් කර ටික ගන්න. ඒ කියන්නේ අපේම බඩු ටික අරන් අපේම බඩු ටික ගන්න සල්ලි දෙනවා බිලියන 50ක්. සෙකියුරිටි එකක් නැහැ. කිසිම සෙකියුරිටි එකක් දෙන්නේ නැහැ. බිලියන 50ක් දෙනවා. බිලියන 50 දුන්නම ඒ බිලියන 50 අරගෙන ගිහිල්ලා මහ බැංකුවෙන්ම දෙන බිලියන 50 බැඳුම් කරවලට සල්ලි දානවා. සල්ලි දාලා ඒගොල්ලෝ හම්බ කරගන්නවා. එතකොට ඒ බිලියන 50ට සෙකියුරිටි එකක් තියන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මේකට පරීක්ෂණයක් තියෙනවා. පරීක්ෂණයක් තියලා රුපියල් මිලියන 27ක දඩුවමක් ගහනවා. දඩයක්. බිලියන 50ක් අරන් ඉතින් රුපියල් මිලියන 27ක් දඩයක් ගැහුවම ප්‍රශ්නයක් නැහැ නේ. ලොකු ගාණක් නෙවෙයි ඒක. තමන්ට එක ගෙවා ගන්න පුළුවන්. ඒක තමයි මේක සිද්ධ වුනේ. එනිසා මම කියන්නේ කැමති කරු කතානායකතුමනි, දැන් අද මේ ක්‍රියාදාමයේ ඉස්සරහට යනකොට අපි මේ වැඩපිළිවෙල ඉස්සරහට යනකොට මම කියන්නේ කැමති අපිට මම දැක්ක මේක
අර ඇමතුමාට විනාඩි දෙකක් තියෙන ඇමතුමාට
මම සුදි කරු කතානායකතුමනි. මම කියන්නේ කැමති අද මේ සම්බන්ධව අධිකරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා තියෙනවා. ඒ මැදිහත් වීම තුල ජනාධිපති කොමිෂන් සභාව පත් කළා තියෙනවා. අපි දන්නවා ජනාධිපති කොමිෂන් සභාව පත් කිරීමට ජනාධිපතිතුමාට බලය තියෙනවා 1978 ව්‍යවස්ථාව අනුව. ඒ අනුව විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත් කරන්න පුළුවන්, නැත්නම් සාමාන්‍ය ජනාධිපති කොමිෂන් සභාව පත් කරන්න පුළුවන්. සමහරු කල්පනා කරන්න පුළුවන් මම දැක්ක ඊයේ අපේ උදේ ගම්මන්පිල මැතිතුමා දැන් එයාට මේක විශ්වාස නැහැ. එයාට මේක මදි. දැන් කරු කතානායකතුමනි මේ රටේ ජනාධිපතිවරයෙකුට පත් කරන්න තියෙන කොමිෂන් සභා දෙකක් තියෙනවා. එකක් විශේෂ කොමිෂන් සභාව. ඒ විශේෂ කොමිෂන් සභාවේ තියෙන තත්වයන් තමයි ඒකේ විනිශ්චයකාරවරු සිටින් ජජස් තමයි ඒක ඉන්නේ. ඊළඟට ඒකෙන් ගන්න තීරණ සමහරලාට ප්‍රජායිති හවුස් කිරීම වගේ කාරණා. ඒ වගේම පොලිස් ඉන්වෙස්ටිගේෂන්ස් අවශ්‍යයි. එතකොට මේක තව සෑහෙන කාලයක් එළියට යන්න පුළුවන්. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කල්පනා කරලා ගත්තේ සාමාන්‍ය ජනාධිපති කොමිෂමක් පත් කරන්න. ඒකට ප්‍රොසීඩින්ග්ස් පාවිච්චි කරන්න පුළුවන්. නීතිපතිතුමාට ඇවිල්ලා කරුණු දක්වන්න පුළුවන්. ඒ වගේම ඒ ගන්න තීන්දුව ටික ක්‍රිමිනල් චාර්ජස් වලට සම්බන්ධ කරලා නැත්නම් අපරාධ නීති අනුව නඩුපාරන්න මේ රටේ නීතිපතිට බලය දෙන කොමිෂන් සභා තීන්දුවක් තමයි එන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිවම මම කියන්න කැමති අධිකරු ජනාධිපතිතුමා ගත්ත තීන්දුව තුළ මේ හොරුන්ට පැනලන්න තියෙන අයිතිවාසිකම අහෝසිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගත්ත තීන්දුව තුළ මේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට තව ආයෝජනය කරන්න පුළුවන් අවස්ථාවන් සීමා සහිත කරලා තියෙනවා.
තව මිනිත්තුයි ගරු මන්ත්‍රීතුමා.
කරු කතානායකතුමනි මම කියන්න කැමති මේකෙදි අපි කාරණා කීපයක් තියෙනවා. දැන් මේ අයම ඇවිල්ලා තමයි අපේ කට්ටියවත් අල්ලන් ඉන්නේ. මේක හරි ප්‍රශ්නයක් දැන්. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් එදා ජනවාරි 7 වෙනිදා රෑ නාමල් රාජපක්ෂ මහත්තයාලා ගෙදර හිටපු පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ නායකයා ඇවිල්ලා අද අපේ යාළුවත් එක්ක තමයි ඉන්නේ මෙතන. මේක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ තොරු ඉන්නෝ මෙහෙ තොරු ඉන්න. අපිට වුණා වෙලා තියෙන්නේ හොරු නැති මේ දෙපැත්තෙම ඉන්න හොඳ අවංක පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක්. අපි හැම කෙනෙක්ම හොරු කෝරෙක් විදියට අම්බඩු ගෑන සූදානම් නැහැ. ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නයක් අපි දෙගොල්ලම එකතු වෙලා නිවැරදි දැනකට මේ රට අරන් යන්න නම් මේ දෙපැත්තෙම ඉන්න හොඳ මිනිස්සු ටිකවත් අඩුතරමකට එකතු වෙලා දැම්මත් මේ රට ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්න කැමති මං තරගාඩු වෙනවා. අපේ කිනියාවල පාලිද ස්වාමීන් වහන්සේ අපේ බොහොම ආදරය කරන ස්වාමීන් වහන්සේ ළමක්. එදා හෙජින් ගනුදෙනුවට කවුරුත් උසාවියන් හිටියේ නැති වෙලාවක එතුමා උන්වහන්සේ ගිහිල්ලා හෙජින් ගනුදෙනුවට නඩුව දැම්මා හොරු අල්ලන්න. අද උන්වහන්සේ ගිහිල්ලා සේසාධිකරණ නඩුවක් දානවා හොරු නවත්තන්න. මට හරි ලැජ්ජයි මේක ගැන. එනිසා මට ඒක ගැනත් විශාල කනගාටුවක් තියෙන්නේ. එනිසා මම මේකත් කල්පනා කරමින් මේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගම විතරක් නෙමෙයි මේ රටේ මේ මහ බැංකු ගනුදෙනුවේ හොරුන් සියලු දෙනා අධිකරණ ඉදිරියට ගෙන යනතුරු අපි අපේ සටන නවත්තන්නේ නැහැ කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.